Welcome to Ask the Talks Podcast.
අයිබෝන් ඉතින් අදත් විද්‍යාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ අලුත් එපිසෝඩ් එකක් මේ විදිහට පටන් ගන්නවා. ලංකාවේ මිහුණ සයන්ටිස්ට් කෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්කාස්ට් වර්ෂන් එක Apple Podcast, Google Podcast, Spotify කියන ඇප්ස් වලින් අහන්න. ඉතින් මේ වෙනකම් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි දිගටම කතා කළේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝලොජි, එහෙම නැත්නම් මැත්ස් පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා රිසර්ච් කරන සයන්ටිස්ට් එක්ක. නමුත් අපි වැඩිය දන්නේ නැති ක්ෂේත්‍ර තියෙනවා මේ රිසර්ච් ඒරියාස් සහ රිසර්ච් කරන්න පුළුවන් ඔපචුනිටිස් තියෙන. ඉතින් ඒ වගේ වැඩි දෙනා දන්නේ නැති සබ්ජෙක්ට් ඒරියා එකක් ගැන රිසර්ච් කරන කෙනෙක් එක්ක තමයි අද අපි කතා කරන්නේ, ශ්‍රී ලංකාවේ පරිශ්‍රකෙක්. මේත ඇපරල් ඩිසයින් කියන ෆීල්ඩ් එක, කියන්නේ ටෙක්ස්ටයිල් ඉංජිනියරිං පැත්තෙන් කොහොමද ඉස්සරහට ගිහිල්ලා ඒ පිළිබඳව රිසර්ච් කරන්නේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔහු නමින් දිලූෂ රාජපක්ෂ. ඉතින් ඔහු බර්මිංහෑම් සිටි යුනිවර්සිටි එකේ ලෙක්චරර් කෙනෙක් විදිහට දැනට සේවය කරනවා. පැසිව් ස්මාර්ට් ටෙක්ස්ටයිල් ගැන ක්ෂේත්‍රයේ තමයි ඔහු පර්යේෂණ කරන්නේ. ඉතින් දිලූෂ අය ආයිබෝන් කියලා පිළිගන්නවා ප්‍රෝග්‍රෑම් එකට.
ආයිබෝන් ආශාන්, ආයිබෝන්.
රයිට්. අපිට මුලින්ම අයියාගේ මේ රිසර්ච් ඒරියා එක ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්ද? මොකද අපි මේක වැඩිය දන්නේ නැති ඒරියා එක.
ඔව් ආශාන්, ඇත්තටම මම පර්යේෂණ කටයුතු විදිහට කරගෙන යන්නේ ඔයා කිව්වත් වගේ පැසිව් ස්මාර්ට් ටෙක්ස්ටයිල්. ඒ කියන්නේ කොහොමද මේ අයගෙන අපේ ටෙක්ස්ටයිල් එක, නැත්නම් අපේ ඇඳුමක්, හරි නැත්නම් ටෙක්ස්ටයිල් සර්ෆේස් එකක් මේ ස්වභාව ධර්මයේ තියෙන ශක්තියින් වලට, උදාහරණයකට අපි හිතමු ලයිට් එක, එහෙම නැත්නම් ආද්‍රතාවය වගේ දේවල් වලට රෙස්පොන්සිව් වෙන, නැත්නම් ඒ ලෙවල්ස් එක්ක රියැක්ට් වෙන මේ ටෙක්ස්ටයිල්ස් තමයි මම රිසර්ච් කරන්නේ. ඒවා කොහොමද අපි නිර්මාණය කරන්නේ සහ ඒවා ඒ නිර්මාණය කිරීම තුළින් අපි ඒක ඇඳුමකට වගේ පාවිච්චි කරනවා නම් ඒක කොයිතා දුරට කල් පවතින ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්ද, සහ ඒ සම්බන්ධ තියෙන ටෙක්නිකල් ඉෂුස් කොහොමද අපි අයින් කරගන්නේ වගේ දේවල් තමයි පර්යේෂණ කටයුතු වලින් කරගෙන යන්නේ. ගොඩක් වෙලාවට මගේ ඒරියා එක තමයි වර්ණ චේන්ජ් වීම, නැත්නම් කලර් චේන්ජ්, කලර් ඇන් පැටර්න් චේන්ජ් කියන එක තමයි ගොඩක්ම අපි කරන්නේ ඒ ස්වාභාවික ශක්තියින් වලට රෙස්පොන්ස් එකක් විදියට.
හරි, ඉතාම මේ ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් ඒරියා එකක්. ඉතින් අය කොහොමද මේ පැත්තට යොමුනේ? දැන් ඒ ලෙවල් වල ඉඳන් මේ වෙනකන් ආපු ගමන අපිට කෙටියෙන් කියන්න පුළුවන්ද? එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ආවේ කියලා.
ඔව්, මම අපොස උසස් පෙළට කරේ ගණිත විෂය යටතේ තමයි මේ ඉගෙන ගත්තේ. අපොස කොළඹ නාලන්ද විද්‍යාලයෙන් තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම අවසන් කරේ. ඊට පස්සේ මම උසස් පෙළ ගණිතය හදාරලා ඊට පස්සේ මට අවස්ථාව දුන්නා මොරටු විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන උපාධි පාඨමාලාව හදාරන්න. ඒක ඇත්තටම මේ මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීටය යටතේ තියෙන උපාධි පාඨමාලාවක්. ඒ එතනදී තමයි මේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එක, නැත්තම් මේ ටෙක්ස්ටයිල් සම්බන්ධ අධ්‍යයන කටයුතු ආරම්භ වුණේ. මොකද පාසල් කාලය තුලදී එහෙම අපිට අවස්ථාවක් තිබුණ නැහැ මේ විශේෂයෙන්ම මේ ෆැෂන් ටෙක්ස්ටයිල් ගැන ඉගෙන ගන්න. ඉතින් අපොස් විශ්වවිද්‍යාලයේ උපාධි අවසන් වුණයින් පස්සේ තමයි මේ පර්යේෂණ කටයුතු වලට යොමු වෙන්න පටන් ගත්තේ ගොඩක් විට. මොකද මගේ මාස්ටර්ස් එක සහ PhD එක හරහා තමයි මේ වර්ණ වෙනස් වීම සහ පරිසරයට සෙන්සිටිව් ආකාරයේ වර්ණ සහ පැටර්න් වෙනස් වීම කියන ඒ විෂයපතයට ගොඩක් යන්න උදව් වුණේ මාස්ටර්ස් සහ PhD සරහා. නමුත් ඒකට මූලික අඩිතාලම ඇත්තටම මේ මොරටු විශ්වවිද්‍යාල උපාධියෙන් තමයි ලැබුණේ.
රයිට්. දැන් මේ මොරටුවේ තියෙන අයගේ මොකද්ද, ටෙක්ස්ටයිල් ඉංජිනියරිං ඩිග්‍රී එකක්ද?
ඔව්, එතන ආශාන මොරටු විශ්වවිද්‍යාලයේ ටෙක්ස්ටයිල් ඉංජිනියරිං විෂයපතය හදාරන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ඒක නිර්මාණාත්මක උපාධියක්, ඒ කියන්නේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියලා මේ ඩිසයින් සම්බන්ධ තවත් උපාධියක් තියෙනවා. එතකොට දැන් එතනදී ඩිසයින් සම්බන්ධ උපාධියද ඇත්තටම මේ ළමයින්ව හුරු කරවන්නේ ශ්‍රී ලංකාවේ. දැන් අපි හැමෝම දන්නා වගේ ලංකාවේ ලොකු ආදායමක් ලබා දෙනවා මේ අපරල් ඉන්ඩස්ට්‍රී එක. එතකොට ඒ සඳහා නිර්මාණකරුවන් බිහිකිරීමට තමයි ඒ උපාධිය සකස් කරලා තියෙන්නේ. එතකොට මට අවස්ථාව ලැබුණේ ඒ ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්් ඩිවලප්මන් කියන උපාධිය මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් කරන්න.
හරි, දැන් ඒලෙවල්ලට මොනාද කරන්න ඕනේ ඩිග්‍රීකට ජොයින්වෙන්න?
මම උපාධිය කරන දවස්වල නම් ඒ උපාධි පාඨමාලාව සඳහා ගණිතය විෂය ධාරාව, බයෝසයන් සහ කොමර්ස් කරන විෂය, කොමර්ස් ඇරෙන්ඩ ගණිතය සහ බයෝ ඇන්ඩ් ආර්ට් කියන විෂයපතයන් වලින් ළමයි ඇතුළට ආවා. දැන් ඒ ප්‍රධාන විෂය ධාරා හතරෙන්ම ළමයින්ට ඒ උපාධියට ඇතුළු වෙන්න පුළුවන්. එකම වෙනසකට තියෙන්නේ ඒ උපාධි පාඨමාලාව හැදෑරීමට උසස් පෙළ සමත්වීමට අමතරව ළමයින් අවශ්‍යයි ඒගොල්ලොන්ගේ තියෙන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක්. ඒ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමත්වීම තුළින් තමයි ඊට පස්සේ සෙට් ස්කෝ එක සහ තමන්ගේ දිස්ත්‍රික්ක පදනම මත තමයි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ.
දැන් ඉතාම මේ වැදගත් පණිවිඩය ඒක. මොකද දැන් විද්‍යාංශෙන් විතරක් නෙමෙයි වෙන වෙන අංශවලින් අයටත් මේකට ජොයින් වෙලා පස්සේ රිසර්ච් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ දැන් සමහර විට මේ මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්තම් ඒක බලපානවද ඉස්සරහට යන්න මේකේ?
ඒක බලපෑමක් ඇති කරන්නේ නැහැ ආශාන්. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ ෆැෂන් ඩිසයින් කියන අපි විෂය නැත්තම් ටෙක්ස්ටයිල් ඩිසයින් කියන විෂය ගත්තොත් ඒකේ එක 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 විශාල විෂය පතයක්. ඉතින් ඒ විෂය පතේ තමන්ගේ අනන්‍යතාවය හදාගන්න තමන්ට ඒකනේ තාක්ෂණික පසුබිමක්ද නිර්මාණාත්මක පසුබිමක්ද කියන එක මත හදාගන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් මම ගණිතය විෂය ධාරාව යටතේ පැමිණීම තුළින් මට අවබෝධයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් වගේ දේවල් එක ගනුදෙනු කිරීමේ බැක්ග්‍රවුන්ඩ් එකක් අපිට තියෙනවා. නමුත් අපි එතනින් එහාට අපි කලා විෂය ධාරාවක් වගේ දෙයක් හිතුවොත් එහෙම ඔහුට හෝ ඇයට තියෙන බාහිර සුදු ඒ කියන්නේ විෂයපතේ පිළිබඳ තියෙන දැනුම පාවිච්චි කළේ ඔහුටම අනන්‍ය වූ නිර්මාණාත්මක කටයුත්තකට යොමු වෙන්න පුළුවන්. ඉතින් මගේ තියෙන අත්දැකීම අනුව මම ඒ කියන්නේ මේ අපේ විෂයපතය තුළ අපොස උසස් පෙළ සඳහා කරන විෂයපතේ ලකුවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ගොඩක් දුරටම අවශ්‍යතාවය තියෙන්නේ මූලිකවම අවශ්‍යතාවය තියෙන්නේ මොකක් හරි සමාජයේ තියෙන ප්‍රශ්නයක් හෝ ඇඟලුම් කර්මාන්තය හා සම්බන්ධ ප්‍රශ්නයක් ඩෙන්ටිෆයි කරගෙන ඒකට මේ පර්යේෂණ තුළින් උත්තරයක් සෙවීමට තරම් හැකියාවක් තියෙනවා නම් ඒක තමයි මූලික සුදුසුකම වෙන්නේ. සහ thinking out of the box, ඒ කියන්නේ තමන්ට පුළුවන් නම් යම් කිසි දෙයක් දිහා අනිත් පිරිස බලන්නේ නැති ආකාරයට බලලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෝජනා කරන්ද ඒකත් ලොකු සුදුසුකමක් වෙනවා.
හරි, දැන් අයියා කැම්පස් එකේ ඉන්න කාලේ, කියන්නේ මොරටෝ කැම්පස් එකේ ඉන්න කාලේ මොනහරි අලුත් ඩිසයින් ප්‍රොජෙක්ට් වල සම්බන්ධ වෙලා හිටියද? ඒ කියන්නේ පරිශන සම්බන්ධ, කියන්නේ පරිශන කරන්න
මොරටෝ විශ්වවිද්‍යාලයේ ඒ තියෙන විෂය ධාරාව යටතේ අපිට පළවෙනි අවුරුදු දෙක ඇතුළත තියෙන ඒ විෂයටම අදාළ ව්‍යාපෘති තමයි ගොඩක් එතනදී සිද්ධ කරන්නේ. නමුත් තුන්වෙනි අවුරුද්දේ විශේෂයෙන්ම අපිට අවස්ථාව දෙනවා ආයතනයක සේවය කරන්න. ඒ කියන්නේ සේවය කරන්න කියන්නේ ඒකත් පුහුණුවේම කොටසක්. ඒ අවස්ථාවලදී අපි ගොඩක් විදේශීය රටවල්වල විශේෂම අපි ඩිසයින් ලේබල්ස් කියලා හඳුනන අය සාමාන්‍ය විදේශීය නිර්මාණකරුවන්ට අදාළ ලේබල්ස් යටතේ වැඩ කරලා තියෙනවා. එතකොට ඒ යටතෙන් ඇත්තටම හම්බ වෙන්නේ ස්කිල් එකක්. ඒ කියන්නේ ඒ යටතෙන් අපිට අන්තර්ජාතික ෆැෂන් නිර්මාණකරුවන් සහ අන්තර්ජාතික ඒ ෆැෂන් ලේබල්ස් වල මොන වගේ රික්වයර්මන්ට්ස්ද තියෙන්නේ සහ ඒ සඳහා අපිට දෙයක් නිර්මාණය කරන්න කොච්චර දුරට අපි අපේ ටෙක්නිකල් හැකියාව කොයිතරම් දුරට තිබිය යුතුද කියන වගේ මූලික ප්‍රාගුණ්‍යයක් ලැබෙනවා එතනදී. ඊට අමතරව ගොඩක් වෙලාවට දැන් අවසාන අවුරුද්දේදී තමයි අපි කැනේ ෆන්ඩඩ ප්‍රජෙක්් එකට අපි යන්න කියැන්නේ සමහර ළමයිට පුළුවන් කැන තමන් වැඩකරපු ආයතනය හා සම්බන්ධ ඒගොල්ලෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයක් අඳුනගෙන ඒ සඳහා තමන්ගේ අවසාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්තං තමන්ට තමන්ගේ නිර්මාණාත්මක භාවය සහ තමන්ගේ තාක්ෂණක දැනුම උපරිම මට්ටමින් ඉදිරිපත් කරන්න ඒගොලොන්ට අවස්ථා අපිට අවස්ථාව තියෙනවා මේ ඒ අවසාන ව්‍යාපෘතිය කරගෙන යන්න. එතනදී ඒක ඒ තමන් ඉදිරිපත් කරන්නේ කුමන දිශානතියදද යන්න කියන එක ඇත්තරම තේරු කියන්නේ අපි ඩිසයිඩ් කරන්නේ තමන් අර අවුරුදු 3ක් දක්වා ලබාගත් දැනුම සහ එක්ස්පීරියන්ස් එක මත.
ඔව්. කොහොම සතුටු ඒ ගැන දැනගන්න. ඉතින් දැන් මේ මොරටුවෙන් හම්බෙන්නේ බැචලර් ඔෆ් ඩිසයින් කියන උපාධිය. ඉතින් ඒක ගත්තට පස්සේ වැඩිදුර අධ්‍යාපන සඳහා මොන වගේ අවස්ථාද තියෙන්නේ මේ මොරටුව කැම්පස් එකෙන් පස්සේ කාට හරි යන්න අවස්ථාව තියෙනවද?
ගොඩක්ම දැන් සාමාන්‍යයෙන් ඩිසයින් උපාධියක් ලබා ගත්තායින් පස්සේ ගොඩක් අපිට තියෙනවා මාස්ටර්ස්, ඒ කියන්නේ තමන්ගේ පශ්චාත් උපාධි කිරීම අවස්ථා ගොඩක් තියෙන නිසා ඒ සඳහා ලෝක මට්ටමින් ෆන්ඩින්ග්සුත් තියෙනවා. දැන් උදාහරණයකට දැන් අපි එංගලන්තය වගේ රටක් ගත්තොත් හැම විශ්වවිද්‍යාලයකම ප්‍රධාන විශ්වවිද්‍යාලයක මේ ඩිසයින් වලට අදාළ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් තමන්ට දැන් උදාහරණයකට දැන් මගේ අවස්ථාව ගත්තොත් එහෙම මම ඒක මට අවස්ථාව ලැබුණේ එංගලන්තයේ University of the Arts London කියන විශ්වවිද්‍යාලයේ තමයි මගේ මාස්ටර්ස් උපාධිය කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් එතනදී අපි තෝර එතනදී ඒගොල්ලෝ තාක්ෂණය හා සම්බන්ධ පශ්චාත් උපාධි තමයි ගොඩක්ම ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් මට ඉතින් ඊට අමතරව මේ අපේ මේ එංගලන්තයට අමතරව අපි උදාහරණයකට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් ගත්තත් ඊට අමතරව අපි ස්වීඩන් ඩෙන්මාර්ක් වගේ රටක් ගත්තත් විශාල ඉල්ලුමක් සහ විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා මේ ඩිසයින් සම්බන්ධ පර්යේෂණ කටයුතු කරන්න. ඉතින් විශ්වවිද්‍යාලයෙන් එළියට ආවයින් පස්සේ තමන් දැන් උදාහරණයට මට අවශ්‍යතාවය තිබුණේ ඇත්තටම ඇකඩමික් කෙනෙක් වීම සහ පරීක්ෂකයෙක් කියන වීම යටතේ ඉදිරියට යන්න. ඉතින් ඒ අවස්ථා අනුව තමන්ට ඉදිරියට යන්න පුළුවන්. එසේත් නැත්නම් දේශීය සහ අන්තර්ජාතික වශයෙන් විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා ඒ උපාධිධාරීන් රැකියාව සඳහා බඳවා ගන්න. ඉතින් ඒ පාත්‍රයේස් දෙකක් තමන්ට ඕපන් වෙනවා උපාධිය ලබා ගත්තම.
ඔව්, ඒ කියන්නේ ගොඩක් ඔපචුනිටීස් තියෙන මේ ෆීල්ඩ් එකක්. ඉතින් අයියා මේ මාස්ටර්ස් එකෙන් පස්සේ PhD එක කරන්න UK වල තෝරගන්නේ නොටිංහැම් ට්‍රෙන්ට් කියන යුනිවර්සිටි එක නේද? ඉතින් මොන වගේ දේවල් ගැනද අවධානය යොමු කළේ මේ PhD එකට කැම්පස් තෝරගනිද්දී? විශේෂම කියන්නේ නොටිංහැම් තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්, විශේෂ හේතුවක් තියෙනවා. මොකද දැන් මගේ අර මගේ මම මාස්ටර් එක කරන කාලේ තමයි මේ වර්ණ කලර් චේන්ජබිලිටි එක පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ. නමුත් මගේ මාස්ටර් එක ඉවරුනායින් පස්සේ මට يعني මම මගේ ආචාර්ය උපාධිය සඳහා විශ්වවිද්‍යාල හොයද්දි, ඒ කියන්නේ පරීක්ෂකයන් හොයද්දි, පරීක්ෂණ කණ්ඩායම් හොයද්දි මට දැනගන්න හම්බෙච්ච දෙයක් තමයි ලෝකේ ප්‍රධාන පෙළේ පරීක්ෂණ කණ්ඩායමක් නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉන්නවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන. ඉතින් එතනදී ඉතින් ගොඩක් වෙලාවට මම මූලිකවම අවධානය යොමු කරේ ඒ සම්බන්ධයෙන්. මොකද ඒ නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ මේ හා සම්බන්ධ පරීක්ෂණ කරපු ඉතිහාසයක් තියෙනවා. ඊට අමතරව මේ ටෙක්ස්ටයිල් ඩිසයින් කියන, ඒ කියන්නේ විෂය පතයක් විදියට ටෙක්ස්ටයිල් ඩිසයින් කියන එකට හොඳට එස්ටැබ්ලිෂ් වෙච්ච මේ රිසෝර්සස් ඒ විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඉතින් අර තාක්ෂණික දැනුම, පරීක්ෂණ දැනුම කියන දෙකම එකතු කරච්ච ස්ථානයක් ඒක. එතකොට අනිත් එක තවත් දෙයක් මම කල්පනා කරපු දෙයක් තමයි එතන ඒ කියන්නේ පරීක්ෂණ සඳහා ලබා දෙන ෆන්ඩින්. ඉතින් ඒකත් වැදගත් වුණා මම ඒ විශ්වවිද්‍යාලේ තෝරද්දි.
හරි. දැන් අයියා මුලින්ම කිව්වා මේ ස්මාර්ට් ටෙක්ස්ටයිල් ගැන තමයි රිසර්ච් කරන්නේ, දැනටත් රිසර්ච් කරන්නේ, ඊට පස්සේ PhD එකටත් රිසර්ච් කළේ ඒ ගැන කියලා. ඉතින් මේ ක්ෂේත්‍රයේ අනාගතයේ මොන වගේ වෙයි කියලද හිතන්නේ? දැන් විශේෂයෙන්ම ලංකාවෙත් ලොකු ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රී එකක් තියෙනවා. ඉතින් ඒ ක්ෂේත්‍රයේ දියුණුවට මේකෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවිද?
ඔව් පැහැදිලිවම. ඔව් මොකද දැන් ගොඩක් වෙලාවට අපි දැන් අපි ස්මාර්ට් ටෙක්ස්ටයිල් ගැන කතා කරොත් එහෙම එතනදී අපි ඇත්තනම කරන්නේ මේ ඒක ඇත්තනම මේ දැන් ස්වභාව ධර්මයාගේ තියෙන ශක්තියන් වලට සෙන්සිටිව් වලට අමතරව ස්මාර්ට් ටෙක්ස්ටයිල් කියන දේ ගොඩක් ඒකත් විශාල ඒරියාස් වලට පැතිරිච්ච දෙයක්. උදාහරණයකට තමන්ගේ දැන් හෙල්ත් කෙයා වලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය මිලිටරි වලට වගේ කියන්නේ හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන විශාල විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් තියෙන විෂයපතයක් ඒකත්. ඉතින් දැන් උදාහරණයකට අපි ස්මාර්ට් ටෙක්ස්ටයිල් කියන එක ෆැෂන් නැතිං ගත්තොත්, ඒ කියන්නේ මේ අපේ ඇඟලුම් ක්ෂේත්‍රයට ගත්තොත් එහෙම ඒක යටතේ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තමන් අඳින ඇඳුමක් තමන් ඉන්න එන්වාර්මන්ට් එක මත වෙන එකපාරට ඒකේ වර්ණ වෙනස් වෙන්න ගත්තොත්, එහෙම නැත්නම් එකපාරට තමන් ඇඳන් ඉන්න ඇඳුමක පැටර්න් එක, يعني ඒක ඒකට يعني ඒක ලස්සන කරන්න දාලා තියෙන පැටර්න්ස් වෙනස් වෙන්න ගත්තම අපිට බලන් ඉන්න කෙනාට ඒක මේ විෂුවලි හරිම ආකර්ශනීයයි. ඉතින් දැන් සාමාන්‍යයෙන් ලෝකයේ හයි ෆැෂන් ලේබල්ස් නැත්තම් අපි يعني ලක්ෂරි ෆැෂන් ගත්තොත් එහෙම හෝට් කොචුව වගේ අධික ඉහළම පෙළේ ඉන්න නිර්මාණකරුවන් ගත්තොත් ඒ වගේ අලුත් අපිට මේ ඇසට වෙනස් ආකාරයේ මේ එක්ස්පීරියන්ස් එකක් දෙන දේවල් වලට ඒගොල්ලෝ ගොඩක් ඉල්ලුමක් පවතිනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට ඇති කරන්න පුළුවන්. ඊට අමතරව ඒ ඒ අපේ ඇසට ලබා දෙන ආකර්ෂණයට අමතරව දැන් මේ ස්මාර්ට් ටෙක්ස්ටයිල් වල තියෙන ෆන්ක්ෂනල් කේපබිලිටීස්, ඒ කියන්නේ මොනිටර් කරන්න පුළුවන් දේවල් තියෙනවා. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මොනිටර් කරගන්න පුළුවන්. එසේත් නැත්නම් දැන් එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී ඒකට පුළුවන් ශක්තිය ජනනය කරන්න, ඒ කියන්නේ අපේ තියෙන මූව්මන්ට් පාවිච්චි කිරීම තුළින් ශක්තිය ජනනය කිරීම හැකියාවක් ඇති කරගන්න පුළුවන් ඔය ස්මාර්ට් ටෙක්ස්ටයිල් හරහා. ඒ වගේ අර ඒ කියන්නේ ඒකේ තියෙන ආකර්ෂණීය තත්වයට අමතරව ඒකේ තියෙන ක්‍රියාත්මක ෆන්ක්ෂනල් දේවලුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඇඟලුම් ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන්න. එතකොට ඒක තුළින් අපි ඇත්තනම ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්නේ මේ ක්ෂේත්‍රය තව තවත් ඉදිරිපත් කිරීම ඉදිරියට යාම තුළින් මේ එක මේ මේක මේ වෙයාරබල් කම්පියුටර් එකක් වගේ අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම කියන එක. අනිත් එක දැන් අපි කොහොමද ඇඳුම කියන්නේ අපේ දෙවනි හැම කියන්නේ අපි ඒක ආරක්ෂා කියන්නේ ඒක අපි සෙකන්ඩ් ස්කින් එකක් විදිහ හැම වෙලේම අපේ ඇඟේ පවතින දෙයක්. ඉතින් ඒකට අපි නොහිතන ආකාරයේ එක එක ෆන්ක්ෂන්ස් අපිට ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඒකින් ද අපේ ඇඟලුම් ක්ෂේත්‍රයටත් මේ වගේ දේවල් හඳුන්වා දීම තුළින් ඒකට අර කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්. ඒක ආර්ථිකමය අතිනුත් ලොකු වාසියක් වෙනවා.
ඔව් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු අවස්ථා තියෙන පැත්තක්. ඒ කියන්නේ ලංකාවේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකටත් ගොඩක් ලොකු උදව්වක් කරන්න පුළුවන් පැත්තක් තමයි මේ ආයෙ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මං හිතනවා මේ බලන කට්ටියට ආසාවක් හිතුනොත් අනිවාර්යයෙන් මේ පැත්තට යන්න අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු ඔපචුනිටීස් තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ක්ෂේත්‍රය ඔස්සේ ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් එහෙම නැත්නම් නිකන් ආසාවක් හිතන කෙනෙක්ට දෙන්න මොනවා හරි උපදෙසක් තියෙනවද අයියට මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට?
උපදේශයක් විදිහට ආශාන් දෙන්න තියෙන දැන් අත්තරම අපි ගොඩක්ම දැන් මම මේ අපේ ටෙක්ස්ටයිල් ෆැෂන් පැත්ත ගැන හිතුවොත් අපේ අපි ගොඩක් අපි හිතනවා මේක සීමා වෙලා තියෙන්නේ ඇඳුමක් නිකන් මසා නිම කිරීමක් හරි නැත්නම් ඔය මොකක් හරි අපිට ඒ කියන්නේ මොකක් හරි රෙද්දකින් ඇඳුමක් හරි ගෘහ අපේ ගෙදර අලංකරණය කිරීමට යම් කිසි දෙයක් කිරීමට කියලා පොඩ්ඩක් සීමා කිරීමක් තියෙනවා. නමුත් ඒකට අපි කල්පනා කරන්න ඕනේ මේ අපි රෙදි කියලා ගත්තොත් නැත්නම් අපි විශේෂම රෙදි කියලා ටෙක්ස්ටයිල් ගත්තොත් එහෙම අපි අවට බැලුවොත් ඒක හැම තැනම විසිරිලා පවතින දෙයක්. ගෙදරද ඇඳු අපි වාහනයකට ගියත් අපිට ටෙක්ස්ටයිල් තියෙනවා. අපි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට ගියොත් එතන ටෙක්ස්ටයිල් තියෙනවා. මිලිටරි ටෙක්ස්ටයිල් තියෙනවා. එතකොට අපි ඒ විතරක් නෙමෙයි අභ්‍යවකාශ යානාවක් ගත්තත් එහිත් තියෙන්නේ එහිත් එක්තරා ආකාරයක විශේෂ ෆන්ක්ෂන් එකක් තියෙන ටෙක්ස්ටයිල් තමයි. ඒ කියන්නේ මේක විෂය පතයක් විදිහට විශාල වපසරියක පැතිරිලා තියෙනවා. ඉතිං පරියේෂකයෙක් වෙන්න හොඳ තෝතැන්නක් මේ විෂය ධාරාව. ඉතිං නිර්මාණාත්මක පරීක්ෂණ දැන් මම නිර්මාණාත්මක පරීක්ෂණයක් විදිහට තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතිං ඒක තුලින් තමන්ට එකනේ අපි හිතන් නැති පැතිවලට යන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. උපදේශයක් විදිහට දෙන්න තියෙන්නේ ඇත්තටම එකනේ තමන් කරන දේ පිළිබඳව දැඩි කැපවීමෙන් සහ ඒකේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන එක තමයි. අපිට හැමදේම විසඳන්න බැහැ. නමුත් තමන් කරන පොඩි දෙයක් වුණත් ඒ පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙක් වුණොත් තමන්ට පුළුවන් ඒ තමන්ගේ ඒ විශේෂඥ දැනුම තුළින් අලුත් දැනුම නිෂ්පාදනය කරන්න. ඉතින් මට දෙන්න පුළුවන් ප්‍රධානතම දේ උපදේශය තමයි ඒ දේ.
ඔව්, අපිට අදත් ගොඩක් වැදගත් දේවල් කතා කරන්න පුළුවන් වුණා. මේ ටෙක්ස්ටයිල් ඉංජිනීරින් සහ ස්මාර්ට් පැසිව් ටෙක්ස්ටයිල් සම්බන්ධ පරීක්ෂණ ගැන. ඉතින් අද අපිත් එක්ක කතා කරන්න එකතු වුණේ ආචාර්ය දිලුෂ රාජපක්ෂ. ඉතින් මේ දෙට අපිත් එක්ක එකතු වුණ එකට දිලුෂයි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ආශාන්, බොහොම ස්තුතියි.
හරි, මේ විදිහට තවත් අපේ ඇස්ට්‍රෝටෝක් එපිසෝඩ් එකක් අවසාන වෙනවා. අපිත් එක්ක එකතු වුණ ඔයාලටත් බොහොම ස්තුතියි. ඉතින් අපි ඊළඟ ඇස්ට්‍රෝටෝක් ප්‍රෝග්‍රෑම් එකේ මේ විදිහට ලංකාවෙන් දුවන විද්‍යාඥයෙක් එක්ක හම්බ වෙමු. ජය වේවා.